මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං තත්වා අපමාදේන සම්පාදේ තම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාචානුරක්ඛී මනසා සුසංබුතෝ. කායේන ච අකුසලං න කෛරා. ඒතේ තයෝ කම්මපතේ විසෝධයේ. ආරාධයේ මග්ගං ඉසුප්පවේදිතං. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ දුරුත පෝය දවස බෞද්ධ අපට වැදගත් වන්නේ ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කැලණියට වැඩම කළ යම්කිසි ඓතිහාසික සිද්ධියක් නිමිති කරගෙනයි. එහෙම නමුත් ලෝක සම්මත දින දර්ශනය අනුව හිතන මතන බොහොම දෙනෙකුට, විශේෂයෙන්ම මේ ලැබූ දුරුත පෝය අලුත් වර්ෂයක අලුත් ශත වර්ෂයක පළමුවෙනි පෝය දවස හැටියටත් වැදගත් වෙන්න පුළුවන්. මේ රටේ වගේම ලෝකයේ බොහොම දෙනෙක් මෙන්න මේ දිනදර්ශනය දිහා බලාගෙන දිනදර්ශනයේ ඉලක්කන් දිහා බලාගෙන නව යුගයක් නවෝදයක් බලාපොරොත්තු වෙන අවස්ථාවක් මේක. තමන්ගේ ජීවන දර්ශනය ගැන සැලකීමක් නැතිව ජීවන දර්ශනයේ අඩුපාඩුකම් සකස් කරගන්න උත්සාහයක් දරන්නේ නැතුව දින දර්ශනය තුළින්ම නවෝදයක් බලාපොරොත්තු වීම ලොකු මුලාවක්. ඇත්ත වශයෙන්ම කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳව නවෝදයක් නවයුගයක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ ජීවන දර්ශනය ගැන සලකලා බලලා පරිහානි මාර්ගයෙන් ඉවත් වෙලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කළ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න ඕන, පිවිසෙන්න ඕන. අන්නේ ධර්ම මාර්ගය ඉතාමත්ම සැකෙවින් සරලව ඉදිරිපත් කළ ගාථාවක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තේ. ඒ ගාථාවට දැක්වෙන නිදාන කතාව තුලිනුත් පෙනෙන්නේ නවෝදයක් නවයුගයක් බලාපොරොත්තුවෙන් අධර්ම මාර්ගයකට බැස්ස භික්ෂුවකට අත්වුණු ඉරණමයි. බුදුපියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩවාසය කළ කාලයක එක දවසක් මහා ඍද්ධිමත් මුගලන් මහරහතන් වහන්සේත් ලක්ෂණ ස්වාමින් වහන්සේත් ගිජුකුළු පව්වෙන් ගිජකූට පර්වතයෙන් පහතට බහින අතරේ එක තැනකදී මුගලන් මහරහතන් වහන්සේ මඳ සිනහවක් පහළ කළා. මේක දැකලා ලක්ෂණ ස්වාමින් වහන්සේ ඇහුවා ඒකට හේතුව. මුගලන් මහරහතන් වහන්සේ වදාලා, "ඇවැත්නි, ඒ කාරණය මම මෙතෙන්ති කියන්නේ නෑ, බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී විමසන්න" කියලා. ඉතින් මේ දෙන මම රජගහනුවර පිණ්ඩපාතේ කරලායි අවසානයේ බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කළ වේළුවනාරාමයට වැඩම කළා. ඒ අවස්ථාවේදී ඔන්න ලක්ෂණ ස්වාමින් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට ඇහුවා, "මොකද ඇවැත්නි අර විදියට සිනාවක් පහළ කළේ?" කියලා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා, "මම දුටුවා ඒ අවස්ථාවේදී එක්තරා විශාල ප්‍රේත රූපයක්, ශරීරය මනුෂ්‍ය රූපයක්, නමුත් හිස ඌරෙකුගේ හිසක් වගේ. ඊළඟට ඒ කටේ තියෙන ඌරු නගුටක්, කටෙන් පණුවන් වැගිරෙනවා. ඒක දැකලා මම මේ විදිහ මහා අද්භූත රූපයක් නේද කියලා, මේ විදිහ රූපයක් කවදාවත් මම දැක්කේ නැහැ කියලා මට සිනහ පහළ වුණායි කියලා වදාලා. ඒක අහලා බුදු පියාණන් වහන්සේ ඔන්න සතුට ප්‍රකාශ කරනවා, "මගේ ශ්‍රාවකයන් ඇස්සතුව වාසය කරන බව පේනවා. මමත් ඔය කාරණේ දැක්කා බොමැඩදිම බුද්ධත්වයේ ලැබූ අවස්ථාවේදීම ඔය සතා දැක්කම. නමුත් මම මෙතෙක් ප්‍රකාශ නොකළේ මා කී දේ විශ්වාස නොකර ඔය බොරුවක් කියලා හිතලා බොහෝ දෙනා අකුසලයට බැඳිලා නිරාගත වෙන්න පුළුවන් නිසායි. දැන් මට මේ ශාස්ත්‍රිකාරයෙක් හැටියට මේ මොග්ගල්ලාන මේ කාරණේ කිව්ව නිසා මමත් ඒ කාරණේ අනුමත කරනවා. මොග්ගල්ලාන කී කාරණේ ඇත්තයි" කියලා ඊළඟට ඒ අවස්ථාවේදී සංඝයා වහන්සේලා ඇසුවා, "භාග්‍යතුන් වහන්ස, ඒ ප්‍රේතාත්මය ලබන්න ඒ කිව් තැනැත්තා කළ අතීත අකුසලය මොකක්ද?" කියලා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අතීත ප්‍රවෘතිය ගෙන හැර දැක්වේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය කියනකොට මේ පින්වතුන් හිතට නගා ගන්න ඕන, මිනිස්සුන්ගේ පරමාවශ්‍ය අවුරුදු 20000යි. ඒක පළමුවෙන්ම හිතට දමා ගන්න වටිනවා. මේ ධර්මයේ සඳහන් වෙනවා 20000ක් අවුරුදු තරම් මේ ආයුෂ ඇති කාල සීමාවල්. ඒ පමණක් නොවේ 40000, 60000, 80000 නැත්නම් බුදුවරුන්ගේ කාලවල ඊටත් වැඩි කාල සීමාවල්. ඒවා ගැන හිතනකොට දැන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් ශතවර්ෂයක් ගත වුණා කියලා. උඩ පණින නටන විනෝද වෙන අපට අපේ ජීවිත ඒ තරම් දීර්ඝායුෂ්ක මිනිසෙයින් ඒ කාල සීමාවල් ගැන හිතනකොට පළඟැටියන්ගේ ජීවිත වගේ නේද කියලා. හොඳයි, කොහොම නමුත් කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලය ගැනයි දැන් බුදුරජාන් වහන්සේ මේ සිත යොමු කරවන්නේ සංඝයා වහන්සේලාගේ. ඒ කාලේ එක්තරා සංඝයා වහන්සේලා දෙනමක් ගමක ආවාසයක ඉතාමත්ම සමගි සම්පන්නව වාසය කළා. වැඩිහිටි ස්වාමින් වහන්සේට වස් 60යි, උපසම්පදාවෙන් වස් 60යි, දෙවෙනි ස්වාමින් වහන්සේට වස් 59යි. එක වසක වෙනසක් තිබුණ නමුත් අර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිහතමානීව සාමණේර කෙනෙක් වගේ අර ස්වාමීන් වහන්සේගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන යනවා, සියලුම ගත පිළිවෙත කරනවා. එක මවකගේ දරුවන් දෙදෙනෙක් වගේ, එක මව කුසේ උපන්න දෙන්නෙක් වගේ ඉතාම සමග සම්පන්නව කාලය ගත කරනවා. කොහොම ඉන්න අතරේ ඒ ස්ථානයට පැමිණියා ධර්මකථික භික්ෂුවක්. එදා බණ අහන දවසක් ඒ සංඝයා වහන්සේලා බණ ඇසීමට පුරුදුව සිටි දවසක් නිසා මේ ධර්ම කතික භික්ෂුවට ආරාධනා කළා බණ ටිකක් කියන්න කියලා උන්වහන්සේ බණ දේශනා කරාම බොහොම සතුට ප්‍රකාශ කළා මේ ස්වාමීන් වහන්සේලා දෙනම. ඊළඟ දවසේ මේ භික්ෂුවත් එක්ක පිණ්ඩපාතේ වැඩියා ගමට. පිණ්ඩපාතේ වැඩලා ඉවරලා පිණ්ඩපාතෙන් පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේ ආරාධනා කළා මේ ධර්ම කතික භික්ෂුවට මිනිස්සුන්ට බණ කියන්න කියලා. ඔන්න ඉතින් බණ කිව්වහම මිනිස්සුන්ත් ඉඟක් බොහොම පහදිලා ඊළඟ දවසටත් ආරාධනා කළා. ওই විදිහට මේ භික්ෂුව බොහොම ජනප්‍රිය වුණා. අර සාමිනාන්සල දෙනමත් එක්ක ඒ අවට ගම්වලට පිණ්ඩපාතේ වඩිනවා. ඔය අතරේ මේ භික්ෂුවට ඔන්න අදහසක් ආවා, පාපිෂ්ඨ අදහසක්. අපොයි මේ ලාමක සාමිනාන්සල දෙනමක්, මෝඩ සාමිනාන්සල දෙනමක්, මට පුළුවන් මං වරන්න ඕන මේ දෙන්නම මෙතනින් එළවලා මේ ස්ථානේ අල්ලගන්න. මොහොම කල්පනා කළා ඔන්න එකට උපායක් යෙදුවා. මොකද්ද උපාය? මහතෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා එක දවසක් දා ලොකු රහසක් කියන්න ඕන කම වගේ දක්වලා ස්වාමීන් වහන්සේ මට මේක කාරණයක් කියන්න තියෙනවා කියලා. ඊළඟට මොකද්ද කියන්න කියන්නේ කිව්වහම අපොයි මේ කතාව කියන එකෙන් බොහොම වැරදිත් සිද්ධ වෙන්න පුළුවන් කියලා මගේ හැරියා ඒක කිව්වේ නැහැ. ඒ වගේම දෙවෙනි ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ලා මට කාරණයක් කියන්න තියෙනවා කියලා ආරම්භ කළා. නොකිය ඉවත් වුණා. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ තොහම කළා. අර ස්වාමීන් වහන්සේලාගේ කුතුහලය කුහුල වැඩි වෙනකන්. වැඩි වුණාට පස්සේ ඔන්න එක දවසක් ලොකු ස්වාමීන් කිව්වා කියන්නේ කියන්නේ ඒකට කමක් නැහැ කියලා. ඔන්න එතකොට අහනවා ස්වාමීන් වහන්සේට අර දෙවෙනි ස්වාමීන් වහන්සේ හොඳට විශ්වාසද? අපෝයෝ අපි එක කුසේ උපන් දරුවන් වගේ අපි බොහොම සමගි සම්පන්නව මට මෙච්චර කාලයකට ඒ ආයුෂතුන්ගේ අඩුපාඩුවක් පේන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මෙන්න මේ මා ආ දවසේ ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ කියනමයි ලොකු සාහන්සේ එක පරිස්සමින් ඇසුරු කරන්න කියලා පරිස්සම් වෙන්න කියලා. ඔන්න එතකොට අර ලොකු සාහන්සේට අර දෙවෙනි ස්වාමීන් වහන්සේ ගැන ලොකු තරහක් ඇති වුණා. අපෝයි මේ ආගන්තුක භික්ෂුවකට මෙහෙම දෙයක් කිව්වා නේද කියලා ද්වේෂයක් ඇති වුණා. ඊළඟට දෙවෙනි ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිලා අර භික්ෂුව අර විදිහම හේනමක් කිව්වා. හේනමකුත් නෙවෙයි ඒක බොරුවක් එහෙම් පිටින්. කිව්වහම ඒ ස්වාමීන් වහන්සේත් බිඳුණා, බෙහෙදුණා. ඔන්න ඊළඟ දවසේ වෙනදා මේ දෙනම සමගි සම්පන්නව එකට පිණ්ඩපාතේ වැඩින දෙනම ඊළඟ දවසේ වෙන් වෙන්නෝ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා අර දෙවෙනි ස්වාමීන් වහන්සේ පළමුවෙන් දාන ශාලාවට වැඩම කළා. ලොකු ස්වාමීන් වහන්සේ එනවා දැකලා වෙනදා පුරුද්දට පාත්‍රය සිවුරු ගන්න ඉස්සරහට යන්දෝ නොයන්දෝ කියලා හිතලා කමක් නෑ මං කළවත කරන්න ඕන කියලා ඉස්සරහට ගියා. යනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලෝ ගත්තා මේ අවිනීත භික්ෂුව ඔබට මගේ පාත්‍ර සිවුරු දෙන්න වටින්නේ නෑ කියලා ඔන්න ඊළඟට දෙනම කතාබස් වුණා. මොකද හිතන්නේ මම මේ ආවාසියේ අල්ලගෙන ඉන්නවද? අනිත් භික්ෂුවත් ඒ විදිහට කතා වුණා. හිතා ගන්න පුළුවන් මේ බහිම් බස් වීම කියන එක කොයි විදිහද කියලා. එහෙම බහිම් බස් වෙලා අයි ප්‍රතිඵලය මොකක්ද? මේ දෙනම එක නමක් ඉස්සරහ දොරින් පිට වුණා, අනිත් නම බස් දොරින් පිට වුණා, පිටත් වෙලා ගියා. ඉතින් අර කපටි ධර්මගතික භික්ෂුවත් බොරුවට ඉස්සරහට ඇවිල්ලා ආහා වඩින්න එපා කියලා සමතයක් කරන්න වගේ දක්වලා අර ස්වාමීන් වහන්සේලා කිව්වහම ඔය නම ඉන්නේ කියලා ඔන්න නැවතුණා. ඊළඟ දවසේ අර ධර්මගතික භික්ෂුව ගමට වින්දවාති වැඩිහා මිනිසුන් අහනකෝ අපි ස්වාමීන් වහන්සේලා දෙනම. ඔය කට්ටියගේ අර කුඩුපග ස්වාමීන් වහන්සේලා දෙනම අර කලහ කරගෙන කෝලාහල කරගෙන අන්න පිටත් වෙලා ගියා. කිව්වහම මෝඩ මිනිසුන් මේක ඇත්තක් කියලා කල්පනා කර නුවණැති අය හිතාගත්තා එකත් එකටම මේ භික්ෂුව තමයි මේ දෙනමට වඩින්න කටයුතු යොදන්නේ ඇත්තේ කියලා. ඔහු නමුත් අර සංඝයා වහන්සේලා දෙනමත් ඉතින් ඈත පළාතකට බෙන් වෙන්ව ගිහිල්ලා මේ කාරණිය නිසා හිතේ ඇති වුණු ඒ කුකුස ඒ ඇති වුණු ද්වේෂය ආදී ක්ලේස් කොයිතරම්ද කියතොත් ඒ ස්වාමීන් වහන්සේලාට හිතේ කලස් කරගන්න බැරි වුණා, භාවනා කරගන්න බැරි වුණා. කොහොම දීර්ඝ කාලයක් ගෙවි ගියා. අපි මේ දීර්ඝ කාලයක් කියලා කියන්නේ ඔන්න ඊළඟට ඉදක් වෙන සිද්ධිය මොකක්ද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අවුරුදු 100කට පස්සේ. අවුරුදු 100 කියලා කියන්නේ අන්න අර 20000න් 90 බලන්න ඕන. අවුරුදු 100කට පස්සේ අහම්බෙන් වගේ මේ දෙනමම එක්තරා ඈත පළාතක සේනාසනයකට ආගන්තුක වශයෙන් වැඩම කළා. ඊළඟට එතන ඒ ස්ථානීය සංඝයා වහන්සේලා එකම සේනාසනයක් මේ දෙනමටම දුන්නා. ඉතින් පළමුවෙන් මහතෙරුන් වහන්සේ ඇවිල්ලා ඒ සේනසුනේ ඇඳේ ඉඳ ගන්නවත් එක්කම අර දෙවෙනි ස්වාමීන් වහන්සේත් වැඩියා. පුදුම විදිහේ අමුතු සංයෝගයක් වගේ සිදුවීමක් මේක. එතකොට ඒ වඩිනකොටම අඳුනගෙන මේ ලොකු ස්වාමීන් වහන්සේට කඳුළු ගලන්න පටන් ගත්තා. බොහොම කනගාටුවෙන් දෙවෙනි ස්වාමීන් වහන්සේගේ ඇහිසේ කඳුළු පිරිලා කියන්දෝ නොකියන්දෝ කියලා හිතලා ඇහුවා, ස්වාමීනි මේ මං අච්චර කාලයක් ආශ්‍රය කළ එක මගේ යම් කිසි වරදක් දුටුවද කයින් වචනින් එහෙම? නෑ නෑ මම මෙහෙම කිසිම එකක් දැක්කේ. එහෙනම් මොකද අර අරවි ආලුතෙන් ආපු භික්ෂුවට අර විදිය දෙයක් කිව්වේ මං ගැන විශ්වාස කරන්න එපා කියලා? අපොයි මම මෙහෙම එකක් කිව්වේ නෑ. මටත් එහෙම එකක් කියලා තියෙනවා මේ උවහන්සේ ගැන. ඔන්න එතකොට තේරුම් ගත්ත අර කපටි භික්ෂුවගේ වචනේ නිසා මේ දෙන්න බේදුණේ කියලා. ඊළඟට දෙනමම සමගි වුණා පැවැද්දෙසලා. ඊළඟට කතා කරගත්ත අපි දැන් යන්න ඕන අර කපටි භික්ෂුව පන්නන්න කියලා. ඊළඟට පිටත් වෙලා ගියා, වැඩම කළා. වැඩම කරලා අර ආයිතර ආවාසය ළඟට එනකොට අන්න අර ධර්මකතික භික්ෂුව ඈතදීම දැකලා ඉදිරියට ආවා පාත්‍ර සිවුරු ගන්න. මේ ලොකු සාන්නාංශය එතකොට අර ධර්ම තේජස නිසා වෙන්නේ නැති අසුර ගසලා කිව්වා නුඹ වගේ අය මෙතන සිටින්න වටින්නේ නැහැ කියලා එළවන විදියට වචනයක් කිව්වා. අර භික්ෂුවටත් දරා ගන්න බැරුව ඔන්න පිටත් වෙලා ගියා. ඒ ස්ථානිය ඇතෑරලා. ඒකයි සිද්ධිය. ඒක ආශ්‍රයෙන් ඊළඟ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අර ධර්මගතික භික්ෂුව අර කියාපු අර බරපතල අකුසලය හේතු කොටගෙන දීර්ඝ කාලයක් එක බුද්ධාන්තරයක්ම එක බුද්ධ මේ කාශ්‍යප බුද්ධ රාලේ ඉඳලා මේ බුද්ධ කාලයේ දක්වාම අවීචියේ පැතිලා එහි විපාක අවශේෂ වශයෙන් ඒ පාප කර්මයේ වර්ගකොණ හැටියට අද කොණ කෙලවර හැටියට ඔන්න ඔය ප්‍රේතාත්ම භාවය ලැබලා ඉන්නවා කියලා. ඔන්න ඔකයි එතකොට සිද්ධිය. එහෙම ප්‍රකාශ කළා මේ විදිහට මේ සිත කය වචනය අසංවර කරගෙන එය පාපී විදියට පාවිච්චි කිරීමේ විපාක මේකයි තත්ත්වය කියලා ඒ සිද්ධිය පසුබිම් කරගෙන පදනම් කරගෙන බුදු පියාණන් වහන්සේ ලෝකයාට අනුශාසනයක් වශයෙන් තමයි අපි අර කලින් ප්‍රකාශ කළ ගාථා ධර්මයේ වදාළේ වාචානු රක්ඛි මනසා සුසංගුතෝ කායේනච අකුසලං නකෛරා ඒතේ තයෝ කම්මපතේ විසෝධයේ ආරාධේ මග්ගං ඉසිප්පවේදිතං. වාචානු රක්ඛි කියලා කියන්නේ වචනය පිළිබඳව රැක්මක් ඇතිව මනසා සුසංගුතෝ මනසෙන් සිතින් හොඳ හැටි සංවරව කායේන ච අකුසලං නකෛරා කයින්ද අකුසලයක් නොකරන්නේය. ඒ කියන්නේ තුන්දොරම රැකගන්නේ කියන එකයි. ඒතේ තයෝ කම්මපතේ විසෝධේ මෙන්න මේ කර්මපතයන් තුනම පිරිසිදු කරගන්න. මේ තිදොර නිසා නොයෙකුත් කර්මයන් ඇති වෙනවා. ඒ කර්මපත ඒවා පිරිසිදු කරගන්න. එහෙම පිරිසිදු කරගැනීමෙන් ආරාධේ මග්ගං ඉසිප්පවේදිතං. බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලා විසින් දේශනා කරන ලද දක්වා වදාරන ලද ඒ මාර්ගය සම්පාදනය කරන්නේය. මේ මාර්ගයට අනුව පවතින්නේ කියන එකයි ඒ අනුශාසනය. දැන් එතකොට අපි පළමුවෙන්ම මේ ගාථාවට අදාළ ඒ කතාව ආශ්‍රයෙන් යම්කිසි ගත හැකි අපට උපදේශ වශයෙන් ගත හැකි දේවල් මතු කර ගන්න බලමු. සමගි සම්පන්නව සිටි භික්ෂුන් වහන්සේලා දෙනමක් බොරුව කේලම කියන ඒ සම්බන්ධ කරලා අදින්නාදාන කියලා කියන එක තමයි සතු නැති දෙයක් ලබා ගැනීමේ චේතනාවත් ඇතිව ඒ විදියටම යම්කිසි වචන පටිපාටියක් ඒ වගේම ක්‍රියා පිළිවෙලක් යොදා ගැනීමේ විපාක වශයෙන් අර කියාපු භයානක තත්ත්වය ලබාගත්තු බවයි අපට ඒ කථාන්තරෙන් පේන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරලා බලමු මෙන්න මේ වර්තමාන කතාවේ තියෙන සූකර ප්‍රේතයා. ඒ ප්‍රේතයාට නම තියෙන්නේ සූකර ප්‍රේතයා කියලා. මොකද ඌරු කටක් තිබෙන නිසා. මේ සූකර ප්‍රේතයා පිළිබඳ කතා වස්තුවේ කතාව දැන් මේ කාලෙත් ඔය නොපෙනෙන ලෝකය ගැන ලොකු උනන්දුවක් ඇතැම් අය අතර තිබෙනවා. ඔය භූතාත්ම ගැන, ප්‍රේතාත්ම ගැන යම්කිසි උනන්දුවක් මේ කාලෙත් ඇති වෙලා තිබෙනවා. මේ නොපෙනෙන ලෝකය පෙනෙන ඇස් ඇති අයත් සිටින බවයි අපට මේ වර්තමාන සිද්ධියෙන් පේන්නේ. මුගලන් මහරහතන් වහන්සේට ඒ දියසට පෙනුන අයක නමුත් ඒ ලක්ෂණ ස්වාමීන් වහන්සේට ඒක නොපෙනෙන නිසා ඒක ප්‍රකාශ කිරීමෙන් ලක්ෂණ ස්වාමීන් වහන්සේ අකුසල් ඇති කරගන්න පුළුවන් කියන අදහසිනුයි ඒක නොකිය හිටියේ. ඊළඟට බුදු පියාණන් වහන්සේත් ඒ වගේමයි. තමනුත් ඒක දැකලා සාක්ෂිකාරයක් ලැබෙනකන් ප්‍රකාශ කළේ නැහැ. එතකොට මෙන්න මේ නොපෙනෙන ලෝකය පෙනෙන මේ ඇස තමයි දිවස. මේක භූතාත්ම පමණක් නෙවෙයි, ප්‍රේත ලෝක පමණක් නෙවෙයි, අනිත් ලෝකත් නරකය, නිරය, අසුර ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක බව පෙනීමට ශක්තිය තිබෙනවා මේ දිවසට. එතකොට මේ විදිහේ ශක්තියක් තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. මේ ධර්මයේ සඳහන් වෙනවා ඇස් තුනක් ගැන. මංස චක්ඛු, දිබ්බ චක්ඛු, පඤ්ඤා චක්ඛු කියලා. සිංහලට ගත්තොත් මේක මස ඇස, දිවස, පැනස කියලා කියන්න පුළුවන්. පැනස කියන්නේ ප්‍රඥා චක්ඛු. ඔය විදිහට ඇස් තුනක් ගැන සඳහන් වෙනවා. දැන් මෙතන කියවන්නේ මේ දිබ්බ චක්ඛු ගැනයි. මගේ ශ්‍රාවකයන් ඇස් ඇතිව සිටිනවා කියලා බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි ප්‍රකාශ කළේ මෙන්න මේ දිබ්බ චක්ඛුව ගැන කල්පනා කරලායි. එතකොට දැන් මේ කාලේ ඇතම් කෙනෙක් තර්කය නගාගත්තු කෙනෙක් කියන්න පුළුවන් මේ විදිය අය අපට දකින්න ලැබෙන්නේ නැහැ, මෙහෙම දෙයක් නැහැ කියලා. ඒක ධර්මයේ සඳහන් වෙනවා දිවස් උපදව ගන්න බැරි අය දිවසක් නැtei කියලා කීම, දිවස් කියන දෙයක් නැtei කියලා කීම හරියට අන්ධයින් ඉරහඳ තාරකා නැtei කීම වගේ කියලා. අනිත් අතට දැන් අර කියාපු විදිහේ නොපෙනෙන ලෝකය ගැන උනන්දුවක් තියෙන නිසා ඒකම අපිට ඒක ගැනත් යමක් කියන්න පුළුවන්. දැන් බොහොම දෙනෙක් මේ කාලේ විශේෂයෙන්ම බටහිර මනෝවිද්‍යාඥයින් එහෙම ඔය නොයෙකුත් අධිමානසික අතීන්ද්‍රිය කියලා නොයෙකුත් වචන දාගෙන, ලස්සන වචන දාගෙන ඒගොල්ලෝ බලනවා මේ භූත ලෝක ගැන යම් යම් පර්යේෂණ මගින් ලෝකයාට යම් යම් දේවල් දක්වන්න. මේක නිකන් අර පොඩි දරුවන්ගේ සෙල්ලම් වැඩක් වගේ. ඒ අය ඒකට උපකාර කරගන්නේ බොහෝ විට ඒ අධිමානසික පරිේශන සඳහා වශීකරණය, මෝහ නිද්‍රාව, තවත් නොයෙකුත් ඒ විදිහේ උපක්‍රම මගින් මේ භූත ලෝක ගැන යම් යම් දේවල් අනාවරණය කරගන්න උත්සාහ කරනවා. නමුත් ධර්මානුකූලව නියම විදියටම නම් ඒක ප්‍රත්‍යක්ෂ කරගැනීමට නම් ඒකත් ඉතින් බොහෝ දෙනා ඒවා සැක කරන්න හේතු වෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නම් අන්න අර කියාපු දිවස අවශ්‍ය වෙනවා. ඒක සීල සමාධි ප්‍රඥා ඒවා වැඩිවීමෙන් එහෙම නැත්නම් විශේෂයෙන්ම ධාන සමාපත්තිය ඇති කරගෙන අභිඥා කියන විශේෂ ශක්තිය සිත තුළ ඇති කර ගැනීමෙන් තමයි මේ මසස පිහිට කරගෙන දිවස මතු කර ගන්න පුළුවන් වන්නේ. එතකොට ඒ දිවස ඇති ඇයට පේනවා ඒ විදිය ලෝක අන්න ඒවා පිහිට කරගෙන තමයි මුගලන් මහරහතන් වහන්සේ වගේම බුදු පියාණන් වහන්සේත් ඒ බොහොම අවස්ථාවල් වල ලෝකේ සත්වයා කර්මානුරූපව ඒ තත්ත්වලට පත් වෙන ආකාරය පෙන්눔 කරවදාලි. දැන් මෙතන ඊළඟට අපි තව ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ ප්‍රේතාත්මය ගැන මේ ශරීර රූපේම තිබෙනවා. බොහෝ විට මේ කර්මයට අනුරූපම වගේ ශරීරයක් පහළ වෙන්නේ. දැන් මෙතනත් අර භික්ෂුව ගැන හිතලා බැලුවාම අර භික්ෂුව බලාපොරොත්තු වුණු මහන් තත්වයට ගැළපෙන ලොකු ශරීරයක් තිබෙනවා. ඒ වගේම තමන් පාවිච්චි කළ අපිරිසිදු වචන නිසා ඒ භික්ෂුවගේ ඒ මුහුණ එහෙම නැත්නම් හිස ඌරෙකුගේ හිසක් වගේ ඒ වගේම ආවාසය ලබා ගැනීමට ගැසූ කපටි ගැටය තමයි අර ඌරු නගුට කැටේ තිබෙනවා. ඒ වගේම කටින් වැගිරෙනවා පණුවන්. ඔය විදිහේ තත්ත්වය නරක වචන පාවිච්චි කිරීමෙන් අර අය බෙහෙද බින්න කරවීම සඳහා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මෙන්න මේ විදිහට මහා බුදුම අද්භූත විදිහේ රූප තියෙන ප්‍රේත ආත්ම ගැන සඳහන් වෙනවා. ඒ පමණක් නොවේ තවත් මේ සමානම සමාන්තරවම යන තවත් සූත්‍ර රාශියක් සඳහන් වෙනවා ලක්ෂණ සංයුක්ත කියන මේ ධර්ම කොටසේ. එතනත් මුගලන් මහරහතන් වහන්සේත් ලක්ෂණ ස්වාමීන් වහන්සේත් අතර දෙබස් හැටියට එහෙම නැත්නම් ඒ දෙනම ඒ විජිගුළු පොහොවේදී දුටු දර්ශන වශයෙන් සඳහන් වෙන තවත් කාරණා රාශියක් දක්වනවා ධර්මයේ. නොයෙකුත් විදිහේ භයානක ප්‍රේත රූප කීපයක් සඳහන් කරනවා නම් ඒ හැම එකකදීම ඒ ප්‍රේත රූප දකින හැම අවස්ථාවකදීම අර කලින් කියාපු ආකාරයෙන්ම බුදු පියාණන් වහන්සේ ළඟදී තමයි ඒ විස්තරේ හෙලිකලේ මුගලන් මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ සවිස්තරව ඒ එක් එක් ප්‍රේතයාගේ අතීත ප්‍රවෘත්තියක් කියනවා කෙටියෙන්. ඒ විදිහේ සූත්‍ර පෙළක්ම තියෙනවා. මේකට සමාන නිසා අපි සඳහන් කරනවා ඒ එක් අවස්ථාවක දුටුවයි කියලා සඳහන් වෙනවා අහසින් යන ඇටසැකිල්ල. අහසින් ඇටසැකිල්ල ගමන් කරනවා. ඒ ඇටසැකිල්ලේ ඉලහැට අතරට අණිනවා උකුස්සන් ගිජුලිහිනියන් කපුටන් පිටින් පිට අන්නව. අර ඇටසැකිල්ල විලාප කියමින් ඒ අහසින් යනවා. අන්න ඒ රූපය දුටු අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ඒක විග්‍රහ කළේ ඒ රූපය මේ රජගහ නුවරම හිටපු දවඝාතකයෙක් කියලා. දවඝාතනය කරපු කෙනෙක්. ඊළඟට ඒ වගේම අහසින් මස් පිඬක් යනවා. ඒ මස් පිඬටත් අර විදියට අර ගිජුලිහිනියන් ආදී අණිනවා මස් පිඬ කෑ ගහනවා. මස් පිඬ විදියක ස්වරූපේ එතන දක්වන්නේ ඒ ස්වරූපයේ රූපයක් ඇති ප්‍රේතාත්මයක්. ඒකට කර්ම හැටියට දක්වන්නේ ඒ රජගහ නුවරම හිටපු කුරුළු වැද්දෙක්. ඊළඟට සඳහන් වෙනවා හමක් නැති මිනිසෙක් මිනිස් රූපයක්. ඒත් අහසින් යනවා. අර විදියටම සතුන් අණිනවා. එතන දක්වන්නේ බැටළු වැද්දෙක්. ඊළඟට දක්වනවා තවත් ප්‍රේත ආත්මයක් දැකලා තියෙනවා මුගල මහරහතන් වහන්සේ. ලෝම හරියට කඩු වගේ. ඒ කඩු උඩ පැන පැන ආයි ශරීරයට වැටිලා ශරීරය කපනවා. ඒක දක්වන්නේ බුදු පියාණන් වහන්සේ ඌරු වැද්දෙක් හැටියට. හිටපු රජගහන වරම ඌරු වැද්දෙක් තමයි ඒ තත්ත්වයේ ලැබුවේ. ඊළඟට තවත් ආත්ම භාවයක් දක්වනවා ප්‍රේතාත්මයක් යනවා හිසක් නැහැ. හිසක් නැති ප්‍රේත රූපයක්. පපුවේ ඇස් පිහිටලා තිබෙනවා. කටක් පිහිටලා තියෙන්නේ පපුවේ. ඒත් අර විදිහෙනම සතුන් අනිනවා විලාප කිය කියනවා. ඒකෙදි බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ රජගහ නුවරම හිටපු චෝර ඝාතකයෙක්, අලුගෝසුවෙක්, වදකයෙක් කියලා කියන්නේ සොරුන් අල්ලගෙන ආවම මරණ මිනිහෙක්. හිස කපන. අන්න ඒ විදිහේ හාරික කියන නම ඇති චෝර ඝාතකයෙක් කියලා නමත් එක්කම දීලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. ඊළඟට ඒ වගේ තව දැක්වෙනවා තව මිනිහෙක් හිස දක්වාම අසුචි වලක වැටිලා ඉන්නවා. ඒ තැනත්තා පරදාර සේවනය කළ කෙනෙක්. ඊළඟට තවත් අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ දුටුව හමක් නැති ස්ත්‍රියක් අහසින් යනවා. ඉර්ධි බලයකින් නෙවෙයි. ඒකත් අර ප්‍රේතාත්මයක්. ඒ තැනැත්ති පරපුරුෂ සේවනය කළ තැනැත්තියක්. ඊළඟට ඔන්න ඔය විදිහේ ආත්ම භාව රාශියක්. ඊළඟට ඊටත් වඩා මේ කාලේ තවත් මතක කරගත යුතු දෙයක් තමයි ඒ මුගලන් මහරහතන් වහන්සේ දුටුව සංඝයා වහන්සේ මේ එමෙන භික්ෂුවක් භික්ෂු රූපයක් සංඝ කියන වචනේ යෙදිය යුතු නෑ. භික්ෂු රූපයක් අහසින් යනවා. ඒ ඉදිය නෙවෙයි. ඒ භික්ෂු රූපයේ සංගල සිවුර දෙපට සිවුරත් ගිනි අරගෙන පටියත් ගිනි අරගෙන පාත්‍රියත් ගිනි අරගෙන දැවි දැවි අහසින් යනවා. ඒ කාශ්‍යප බුද්ධ කාලයේ පාප භික්ෂුවක්. ඒ වගේම පාප භික්ෂුණියක් පාප සාමණේරිය ඒ ඔක්කොම අර විදියට අහසින් යනවා ගින්නෙන් දැවි දැවි. ඉතින් මෙන්න මේවා අපිට සිහි නගා ගත යුතු දේවල්. මේ හැම එකකම හැබැයි අපි හිතන්නේ මේක ලොකු දුකක් හැටියට. මේ හැම එකකම වගේ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මුලදී මේ පාප කර්මයේ බරපතල කොටස නිරයේම ගෙවලා නිරයේ පැසිලා අවීචි මහා නිරයේ පැසිලා පාප කර්මයේ ඉතිරි කොටස හැටියටයි ඔන්න ඔය ප්‍රේතාත්ම ලැබලා තිබෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කර්ම විපාක වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වන අවස්ථාවල් බොහොම තියෙනවා සූත්‍ර දේශනාවල. මේ කාසියෙන් මේ පින්වතුන්ටම අමුතුවෙන් නොකියුවත් හිතා ගන්න පුළුවන් අපි මර කියාපු අර කාරණයේ නව යුගයක් උදා කරගන්නේ කොහොමද කියන එක. දැන් අපි අර ගාථාව ගැන හිත යොදවලා බලමු. මේ ගාථාව වශයෙන් ගාථාවේ පද තව ටිකක් විස්තර සහිතව ගත්තොත් වාචානුරක්ඛී වචනේ රැකගන්නීය. එතන සාමාන්‍යයෙන් මේ පින්වතුන් අහලා තිබෙනවා දස අකුසල් කියලා කියන්නේ ප්‍රාණඝාතය, අදින්නාදාන, කාමිත්‍යාචාර කියලා කියන කයින් කෙරෙන වැරදි තුනයි. ඊළඟට වචනෙන් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල හිස් වචන දෙඩීම. දැන් මේ අවස්ථාවේ සමාදන් වුණ ආදිවස්තුමක සීලේ තියෙන ආකාරයට. ඒක වචනෙන් කෙරෙන වැරදි. සිතෙන් කෙරෙන වැරදි හැටියට අකුසල් හැටියට දක්වලා තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටිය, අභිජ්ජා කියලා කියන විසම ලෝභය. අභිජ්ජා අවිජ්ජා නෙවෙයි, අභිජ්ජා කියලා කියන්නේ අන්සතු දෙය තමන් සතු කරගැනීමේ විසම ලෝභය. ඊළඟට ව්‍යාපාද කියලා කියන ද්වේෂය. ඊළඟට මිච්ඡාදිට්ඨි, මිච්ඡා දෘෂ්ටි. ඕක සිතින් කෙරෙන, මනසින් කෙරෙන අකුසල් හැටියට. එතකොට මෙතන කියවුණා වාචානුරක්ඛී. මෙතන වචනයට මුල් තැන දීලා තිබෙන්නේ මේ කථාන්තරයේ තිබෙන්නේ වචනය පිළිබඳ අකුසලයයි. වාචානුරක්ඛී මනසාසු සංගුතෝ. මනසෙන් හොඳින් සංවර වීම කියලා කියන්නේ අන්න අර සිතෙන් කෙරෙන වැරදි වලින් ඉවත් වීම. කායේන ච අකුසලන්න කෛරා කිව්වේ අර කයෙන් කෙරෙන වැරදි තුනෙන් ඉවත් වීම. ඉතින් ඔන්න ඔය තුන් දොර රැක ගැනීමයි මේ මනුෂ්‍ය ලෝකයේ කෙනෙක් උපන්න නම් යමෙක් බලාපොරොත්තු වෙනා අභිවෘද්ධියක් අර ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ කියලා බරාභව සූත්‍රය කියලා තියෙන ආකාරයට ධර්මයට කැමති කෙනෙක් තමයි ලෝකයේ ඇත්ත වශයෙන්ම දියුණු වෙන්නේ. ධර්මයට ද්වේෂ කරන පුද්ගලයා පරාභව කියලා කියන ඒ විනාශයටපත් වෙනවා, පරිහානියටපත් වෙනවා. දැන් ලෝකේ නම් ඒකට අනිත් පැත්තටයි බොහෝ විට ඇතම් කෙනෙක් සාධක දක්වන්නේ. ධර්මානුකූලව ජීවත් වෙන කෙනාට තැනක් නැහැ කියලා සමහර කෙනෙක් කියනවා. තැන තියෙන්නේ අන්න අර ධර්මයට පිටුපාලා මිත්‍යා ආජීව කියලා කියන වැරදි ජීවිතාක්‍රම අනුව තවත් නොයෙකුත් විදිහේ ගැටමගින්, නීති ගැටමගින්, කොයි නීති ගැටයකින් හෝ අන්සතු දෙයක් Taman සතු කරගත්තොත් ඒ ගැටේ අර විදිහටම කටටම එන්න පුළුවන් Tamanගේ කටටම. අන්නේ විදිහේ භයානක තත්ත්වයක් තිබෙනවා. එතකොට ඒ අයට තිබෙන තැන මොකද්ද කියන එක බුද්ධ වචනය අනුව නම් මේ කියාපු කාරණා අනුව හිතා ගන්න පුළුවන්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකයේ අසුර යෝනිය. ඔතන තමයි එතකොට තැනක් ඕන. ඒ එහෙම තැනක් ඕන කෙනෙකුට අන්නේ විදිහේ ප්‍රතිපදාවක්, ප්‍රතිපත්තියක් අනුව තමන්ගේ ජීවන දර්ශනය හැඩගස්වා ගන්න පුළුවන්. ඉතින් මේ කාශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අපි මේ ලබාගත්තු ඊටාමත්ම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය අර විදිහේ භයානක තත්ත්වවලටපත් නොවන ආකාරයට ජීවත් වෙන්න නම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ වදාළ, බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලා දක්වා වදාළ මෙන්න මේ සිත කය වචනය පිළිබඳව මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. වාචානුරක්ඛී කියලා කියන්නේ වචනය පිළිබඳව රැක්මියේ දෙන්න ඕන. දන්නේම නැතුව සමහර විට බොරුව පිට වෙනවා. කේලම, පරුෂ වචනය, ඊළඟට තවත් නොයෙකුත් හිස් වචන. ඒක නිසා වචනය පිළිබඳව රැක්මක් ඇති කර ගන්න ඕන. මනසේ හිත පිළිබඳව සංවරයක් ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් දන්නේම නැතුව මිසදිටු ඒ පාප මිත්‍ර සේවනය නිසා වැරදි දෘෂ්ටි ගන්නවා. එහෙමත් නැත්නම් ද්වේෂ සිතිවිලි ඇති කර ගන්නවා. එහෙම නැත්නම් දැඩි ලෝභ ඇති කර ගන්නවා. දැන් මෙතන කියවන භික්ෂුවත් අභිජ්ජා කියලා කියන අන්සතු දෙයක් තමන් සතු කර ගැනීමට තියෙන අභිජ්ජා කියලා කියන දැඩි ලෝභය, විෂම ලෝභයත් මෙතන තිබෙනවා මේ අකුසලේ. බොරුවයි, මුසාවාදයයි, ඊළඟට හොරකමයි මේ හැම එකක්ම භික්ෂුවගේ ක්‍රියාමාර්ගය තුල තිබෙනවා. ඒවට විපාකයි අර කථාන්තරයේ දැක්වෙන්නේ. එතකොට හැමතිස්සෙම අපි එදිනදා ජීවිතයේ මේවා පිළිබඳව රැක්මකින් යෙදෙනවා නම් ඒකේ ප්‍රතිඵලය බුදු පියාණන් වහන්සේ මෙලොව වශයෙන් දක්වලා තිබෙන්නේ මේ පිනතුනාල ඇති ගිහි පින්වතා ඒ විදිහට හොඳ සිල්වත් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට අනිත් අයට නොලැබෙන විදිහේ වටිනා සැපයක් ලැබෙනවා. ඒකට කියන්නේ අනවජ්‍ය සුඛය කියලා. වැරදි කරේ නැහැ කියන ඒ හැඟීම තුලින් කෙනෙකුට ලොකු සාහනයක් ඇති වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි පසුතැවිල්ල. දැන් ධර්මයේ දැක්වෙනවා බුදු පියාණන් වහන්සේ සූත්‍රයක දක්වනවා මේ බාලයයි පඬිතයයි අතර වෙනස. දැන් මේ කතාවේ දැක්වෙන භික්ෂුව සමහර විට හිතන්නේ නැති කථාන්තරයේ තමන් ධම්මකථික භික්ෂුවක් නිසා අර ස්වාමින්වහන්සේලා බොහොම ලාමකය වගේ ඇසුරුණු නිසා මම තමයි පඬිතයක් කියලා. ඉතින් ඒ පඬිතකමින් කරගත්තු ටික තමයි අර ඒ විපාකය. සාමාන්‍ය ලෝකයේත් ඒ විදිහට හිතන්නේ. යම් කෙනෙක් ධර්මානුකූලව නිහතමානීව ජීවත් වෙනවා නම් ඒ අය මෝඩයා. නමුත් අර පඬිත හැටියට හිතන එහෙම නැත්නම් අපි මේ කාලේ නම් පඬිතකම අඳුනගන්නේ අර නම අගට තියෙන අකුරු ටිකෙන්, එහෙම නැත්නම් ඉස්සරහට තියෙන පදමාලාවෙන්. එහෙම නෙමෙයි බුදු පියාණන් වහන්සේ බාලයාත් පඬිතයාත් අතර වෙනස දක්වලා තිබෙන්නේ. බාලය හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. දුක්චින්තිත චින්ති, දුක්භාසිත භාසි, දුක්කත කම්මකාරී. යම්කිසි කෙනෙක් වැරදි චින්තාවන්, වැරදි සිතිවිලි හිතනවා නම්, වැරදි වචන කතා කරනවා නම්, වැරදි ක්‍රියාමාර්ග ගන්නවා නම් වැරදි ක්‍රියා කරනවා නම් අන්න ඒ තැනත්ත තමයි බාලයා. ඊළඟට පඬිතේ හඳුන්ලා තියෙන්නේ සුචින්තිත චින්ති සුභාසිත භාසි සුගත කම්මකාරී. යම් කිසි කෙනෙක් හොඳ සිතුම් පැතුම් සිතනවා නම් හොඳ වචන කතා කරනවා නම් හොඳ ක්‍රියා කරනවා නම් අන්න ඒ තැන තමයි පඬිතයා. ඔය දෙක අතර වෙනසක් දක්වලා බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේදී පෙන්නුම් කරනවා බාලයා. ඒ බාලකම නිසා සමාජයේ කොයි අන්දමින් කැපී පෙනුණත් ඇතුළතින් විඳින දුක පසුතැවිල්ල. ඒක නිසා තමයි අර ධර්මයේ තවත් ආකාරයෙන් දක්වනවා, හතර ආකාර කරලා දක්වනවා වැරදි ආකාරයට ජීවිත ගෙවන පුද්ගලයාට විඳින්න වෙන දේවල්. භය හතරක් ගැන දක්වනවා. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියලා. තමාගේ හිත දොස් කියනවා, අනුන්ගේ දෝෂ ආරෝපණය අහන්ට ලැබෙනවා, නුවණැති අයගේ දෝෂ ආරෝපණය නිකන් අයගේ නෙවෙයි, පරානුවාද භය. ඊළඟට නීතිය රැහැනට අහු වෙලා දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ හැම එකකින්ම බේරිලා හිටියත් අන්තිමට අර දුගතියට යනවා. ඉතින් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වනවා අර අත්තානුවාද භය කියලා තමන්ගේ හිත දොස් කියන කාරණියම තවත් විග්‍රහ කරලා අවස්ථා තුනක් හිටියට දක්වනවා. දැන් යම්කිසි අර කියාපු බාලයෙක් අර විදියට ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීත්‍යාචාර ආදී ඒ වැරදි කරලා ඒ ගමේ ගොඩේ යන අතරේ, නගරේ යන අතරේ, එහෙම නැත්නම් සභාවක ඉන්න අතරේ, මං සංධියක ඉන්න අතරේ ඒ තැනත්තාට ඇහෙනවා ඒ අනිත් අය කතා කරනවා අර කියාපු පාප කර්ම ගැන. මේ පුද්ගලයා ගැන නොවෙන්න පුළුවන්, නමුත් ප්‍රාණඝාතය ගැන, අදින්නාදානේ, හොරකම ගැන ඌ කතා කරනකොට අර පුද්ගලයාගේ හිත යටින් හිතනවා දැන් මාත් මේ විදිහේ දේවල් කළා තියෙනවනේ කියලා හිත දොස් කියනවා. ඒවා හිතට එනවා. ඉතින් කනගාටු වෙනවා. මේ කියාපු නරක දේවල් මා තුළ තියෙනව නේද කියලා. ඊළඟට දක්වන අවස්ථාව මේ පළවෙනි අවස්ථාව හැටියට දෙවෙනි අවස්ථාව දක්වනවා. ඔන්න මේ පුද්ගලයාට දකින්න ලැබෙනවා, එහෙම නැත්නම් අහන්න ලැබෙනවා. ඒ කාලේ හැටියට කියවෙන්නේ රජ කෙනෙක් අර කියාපු වැරදි කරපු අය අල්ලලා දඬුවම් පමුණුවනවා. ඒක දුටුවාම එහෙම නැත්නම් ඒක ගැන අහන්න ලැබුණාම මේ තැනැත්තත් හිතේ තැතිගැන්මක් ඇති කරගන්නවා. අපේ මාත් මේවා කළා තියෙනව නේද? රජුරන්ට අහුනොත් මටත් මේ විදිහේ හිංසා විඳින්න වෙනව නේද කියලා හිතෙන් කනගාටු වෙනවා, දුක් වෙනවා, පසුතැවෙනවා. ඊළඟට මේ පසුතැවිල්ලම තමයි තුන්වෙනිව දක්වලා තිබෙනවා. ඔන්න මේ තැනැත්තා එක්ක පුටුවක ඉඳගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඇඳක හාන්සි වෙලා ඉන්නවා, එක බිම හාන්සි වෙලා ඉන්නවා. ඔය හාන්සි වෙලා ඉන්න අතරේ, එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න අතරේ මේ තැනත්තාට හිතට එනවා අර අතීත කර්මයේ ඡායාව, සෙවණැල්ල. බුදු පියාණන් වහන්සේ ඒක දැක්වීමට උපමාවකුත් දක්වලා තිබෙනවා. හරියට හැන්දෑයාමේ පර්වතයක ඡායාව, මේ පින්නතුන් දන්න හැන්දෑයාමේ පර්වතයේ ඡායාව දික් වෙනවා ක්‍රමක්‍රමයෙන්. අන්න ඒ ඡායාව පර්වතයක එල්ලෙනවා වගේ පේනවා හරියට. ඡායාව පර්වතයක එල්ලෙන්නේ යම්සේද එසේම අර තමන් අතීතයේ කළ පාප කර්මයේ ඡායාව, සෙවණැල්ල තමාගේ මේ කියාපු බාලයාගේ මෝඩයාගේ හිතේ මැඩගෙන හිතේ එල්ලෙනවයි කියලා. සමහර කෙනෙක් මේ උපමා වාසනෙන් කල්පනා කරනවා, ඇතම් කෙනෙක් පාප කර්ම කියන જાති අහසේ පාවි පාවි යනවයි ඒකට දීපු උපමාවක් කියලා. එහෙම එකක් නෙවෙයි මෙතන මේ කියන්නේ. දැන් මේ පින්නතුන් දන්නවා කුසල් අකුසල් ධර්ම පිළිබඳව දක්වනකොට අර හේවණැල්ල පිළිබඳ උපමාව දෙනවා ධර්මයේ. ඒ වගේ මෙතන කියන්නේ මේ හේවණැල්ල තමන්ට කනගාටු වෙන දෙන දෙයක්, සතුට ගෙන දෙයක් නෙවෙයි මේක. තමන්ගේ පසුතැවිල්ල, දැන් පසුතැවිල්ල කියන එකේමත් තියෙනවා පිටිපස්සට දැන් හන්දෑ යාමි කියලා කියනකොට අපි දන්නවා ඉර අවරට යන අවස්ථාවේ ඒ හේවණැල්ල දික් වෙනවා. අන්න ඒ වගේ මේ තැනත්තාගේ හිතට බලපානවා අතීතයේ කර පාප කර්ම. ඕවා මෙලොව වශයෙන්ම දිටු දැමියේ හිදෙම කෙනෙකුට විඳින්න වෙන පාප කර්මයක කළ වෙලාවේ ඉඳලම මේ විපාක ගලාගෙන එනවා කියලා කියනවා. විපාක කියලා කියන්නේ පැසීමක් නම් මේක හිටි ගමන් පැසෙන එකක් නෙවෙයි. මරුණට පස්සේ හිටි ගමන් අපායකට වැටෙන එකක් නෙවෙයි. මේක හිත තුල පැසවනවා. හිත තුල පැසවෙනව අර කියාපු ආකාරයට පසුතැවිලි වශයෙන්. එහෙම පැසවල පැසවල ඇතම් කෙනෙක් අපිට නිතර අසන්ට ලැබෙන දෙයක් තමයි මරණ අවස්ථාවේ. මේ කාලෙත් නිතර අසන්ට ලැබෙනවා. බුද්ධ කාලේ පමණක් නෙවෙයි. බුද්ධ කාලේ හොඳ සිද්ධි නම් මේ පින්න තුන අහලා ඇති කොතිබුත් අර චුන්ද නැමැති සූකරිකෙක් නේ. ජේතවනාරාම පිටිපස්සෙම හිටියේ. ඉතාලම දක්ෂ. ඔය දැන් මේ කාලේ බොහොම රජෙන් එහෙම ආධාර ලබාගෙන කරන වැඩේම තමයි මේ චුන් සූකරිකයා තනියම කරේ. ඌරන් අල්ලල්ල මර මර ඒ ජීවිකාව ගෙනිච්ච. නමුත් මරණ අවස්ථාවේදී ඌරෙක් හැටියටම එහාට මෙහාට දුවමින් මහා විලාප කියමින් මහා දුක් කන්දක් නිදලා අවිචේ උපන්නා. ඉතින් ඊට සමාන යම් යම් සිද්ධීන් දෙහිතලා අපට අසන්ට ලැබෙනවා. තව ඉදිරියට ඔයිටත් වැඩි අසන්ට ලැබෙන්න පුළුවන් අපේ ආර්ථිකයේ දියුණු වෙනකොට අර කියාපු මිත්‍යා ආජීවයේ උඩින්. එතකොට ඒවාට පොතෙන්ම සාධකම දීම වැඩි අවශ්‍ය නැහැ. ඒවා එදිනදා ජීවිතයේ දකින්න පුළුවන් කාලයක් ඉදිරියට එයි. ප්‍රේතයින් හැටියට, මනුෂ්‍ය ප්‍රේතයින් හැටියට, මනුෂ්‍ය යක්ෂයින් හැටියට ජීවිතය ගෙවීමේ විපාක මෙලොවදීම ප්‍රදර්ශනය කරනවා. ඒක ඉතාම වටිනා. දැන් එතකොට අන්න හුඟක් වැඩ හිටියේ ඔය කියපු අධිමානසික පරිශේෂකයින්ට, පටහිර විද්‍යාඥයින්ට, ඒ ඇවිල්ලා පරිශ්‍රණ පවත්වලා උපාධි ලබා ගන්න. නමුත් ඒ අය නම් කරන්නේ ඒ අය අනුව යන බොහෝ දෙනා කරන්නේ මේක බුද්ධිවාදියා කරගෙන මේවා හැමදාම හදාර හදාර පොත් ලියලිය උපාධි ලබා ඉන්නවා මිසක් මේවා තුලින් පාඩම ඉගෙනගෙන තම තමන්ගේ ජීවිත ජීවන දර්ශනය සකස් කරගන්න උනන්දු වෙන්නේ නැහැ. අපි මේ නිදර්ශන ආදී දැක්වේ මේ පින්නතුන්ට පොත් ලියලා උපාධි ලබා ගන්න නෙවෙයි තම තමන්ගේ ජීවිතය සකස් කරගෙන අන්න අර කියාපු මේ අලුත් අතවර්ෂ අලුත් අවුරුද්දේ ත වශයෙන්ම නවෝදයක් නව යුගයක් කරගන්ටයි. එතකොට අපි කල්පනා කරගන්න ඕන මේ ලෝකේ අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අන්දමට අපි බාලයෙක් වෙනවද පඬිතෙක් වෙනවද කියලා. පඬිතෙක් වෙන්න වැඩි විභාග පාස් කරන්න මොකක්වත් ඕනේ නැහැ බුදු පියාණන් වහන්සේගේ වචනේ අනුව නම්. දැන් නම් පඬිත කියලා වචනේ තියෙන්නේ අර ඉගෙනීම හා සම්බන්ධ අර්ථයක්. නමුත් බුදු පියාණන් වහන්සේ දෙන්නේ ඊට වඩා වෙනස් අර්ථයක්. මොකද පඬිතකම තියෙන්නේ ඥානවන්තකම තියෙන්නේ නුවණ තිබෙන්නේ දූරදර්ශී බව උඩයි. අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් නම් කොයිතරම් උපාධි තිබුණත් ඒ තැනැත්තා පඬිත්වයක් නෙවෙයි. ඒක කාණිකෙනෙකුට හිතනකොට කල්පනා කරනකොට පේනවා. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ ලෝක විදූ කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳව දැනගත යුතු හැම දෙයක්ම දැනගත්තු ශ්‍රේෂ්ඨ පුද්ගලයා. බුදු පියාණන් වහන්සේට අමුතු උපාධි අවශ්‍ය නැහැ. ඒ කියපු නවගුණය තුල තියෙනවා බුදු පියාණන් වහන්සේගේ වටිනාකම. එතකොට බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැනවදාරලා ලෝකයේ පඬිත්වයක් වෙන්නේ කොහොමද? බාලයෙක් වෙන්නේ කොහොමද කියලා ඉතාම සරල අන්දමින් මේ විදිහට දක්වලා තිබෙනවා. එහි ආදීනෝ ආනිසංසත් එක්ක. ඉතින් අපි කල්පනා කරගන්න ඕන අපගේ ජීවිතය සකස් කරගන්නව නම් වැඩි දෙයක් නැහැ. මේ අපිට තියෙන තුන් දොර. මේ දොරවල් තුන ඇරිලා තියෙන සමාජයට, බාහිර සමාජයට. එතකොට මේ දොරවල් තුන හරියාකාර අපි වහන්න අරින්න ඕන. තුන් දොර රැකගන්නවා කියලා කියන්නේ දැන් අපි දන්නේම නැතුව සමහර විට අපි හිතමු අපිට අද හිඳකමක් ආවා. ඒ වෙලාවේ අසල්වාසියාගේ කෙහෙල් කෑන ළඟ තියෙනවා නම්, එහෙම නැත්නම් වත්තට එල්ලිලා තියෙනවා නම්, එහෙම නැත්නම් තවත් කෙනෙක් බලාගන්නේ නැති අයිතිකාරයෙක් පේන්නේ නැති යම් කිසි වස්තුවක් තියෙනවා නම් අන්න හොරහිතින් ගන්නවා. නැන් ඊළඟට Tamanට ආහාර පිළිබඳ රස ආහාරයක් ඕන නම් සත්‍යෙක් මරා ගන්නවා. ওই විදිහට අපේ හිත කියනවා යම් යම් දේවල් කරන්න. ඒවා අනුව අන්න අර ඒ පැත්තට දොර ඇරියොත් අන්ට හිංසා වෙන්නේ. දැන් ධර්මයේ දක්වලා තිබෙනවා කුසල කුසල් විග්‍රහයේදී කුසල කියන එක දැත්ත වශයෙන්ම කල්පනා කරලා බලන්න. දැන් මේ කාලෙත් කුසලතාව කියලා කියන්නේ දක්ෂතාව. කුසලතාව දක්ෂතාව නම් කුසල් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම දක්ෂ වීමයි. මේ දක්ෂ අදක්ෂ බව ගැන මේ කාලෙක තීරණ විග්‍රහය නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. නියම දක්ෂය කවුද? නියම කුසලය කුසල සිත කියලා තෝරන්නේ, කුසලයේ හැටියට තෝරන්නේ. අලෝභ අදෝසාමෝහ දැන් දන්නවා අකුසලය වෙන්නේ. ඉස්සෙල්ලා අකුසලය ගැන කියමු. අකුසලයට මුල් හැටියට දක්වන්නේ ලෝභ දෝසමෝහ කියලා කියන සත්ව సంతානයේ දීර්ඝ කාලයක් පවතින මේ කෙලෙස් මුල් තුන. මේ මුල් තුන හේතු කොටගෙන පැන නගින කයින් වචනෙන් සිතින් පැන නගින ක්‍රියාදාමයන් තමයි අකුසල් හැටියට දක්වන්නේ. එක පැත්තකින් පෙන්වන්න කරනවා මුල හැටියට අරගෙන. ඊළඟට ඒ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉවත් වීමට උපකාර වෙන සිතිවිල්ලට තමයි අලෝභ අදෝසාමෝහ කියලා කියන්නේ. අන්නේ අලෝභ අදෝසාමෝහ කියන ඒ සිතිවිලි ඒකට ඒ විදිහේ සංකල්පයන් ඇති කරගෙන ඒ අනුව කෙරෙන ක්‍රියා පාවිච්චි කරන වචන සිතන සිටිවිලි තමයි කුසල් හැටියට දක්වන්න පුළුවන් යන්නේ. තවත් විදිහකින් කියනවා නම් මේ මිනිස් ජීවත් වෙන සමාජයක ඒ වගේම සමාජය කියන්නේ මිනිසෙයින් පමණක් නෙවෙයි අනිත් සත්වයිනුත් සාංශාරික තමන්ගේ මව්පියන් හැටියට දූ දරුවන් හැටියට සැලකුවට කමක් නැහැ. මේ ධර්මයේ තිබෙන නෑ කම අනුව බලනකොට මේ දීර්ඝ සංසාරේ ඒ සත්ව ආත්මවල පවා අපි උත්පත්ති ලැබලා තියෙනවා තමන්ගේ ඒ මව්පියන් සමහර විට මිය පරලොව ගිහිලා තමන්ගේ ගෙදර බල්ලන් බලලුන් වෙලා උපදින්න පුළුවන්. එතකොට අන්නේ විදිහට කල්පනා කරලා බලනකොට මේ මුළු මහත් විශ්වයම සමාජය. ඒ සමාජය පැත්තට ඇරිලායි තියෙන්නේ මේ තුන් දොර. ඉතින් මේකෙදී අන්න අර කියාපු අකුසල් මුල් වලට යට වෙලා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත අදින්නා දාන කාම මිත්‍යාචාර ආදී ඒ කියනපු කයින් කෙරෙන වැරදි කරොත් බොරු කීම් කේලාම් කීම් පරුස වචන කීම් නිෂ්ඵල වචන දිරිම් කියන ඒවා වචන පාවිච්චි කරොත් වචන දොර පිළිබඳව ඊළඟට සිත පිළිබඳවත් අර විදියට දැඩි විෂම ලෝභය හිතේ ඇති කරගත්තොත් ද්වේෂය ඇති කරගත්තොත් මිත්‍යා දෘෂ්ටි ගැන කියන වැරදි දෘෂ්ටි හිතට දාගත්තොත් අන්න ඒ අවස්ථාවේදී එතනත්තා අර කියාපු බාල තත්ත්වයට වැටෙනවා වගේම ඒවායේ විපාකත් එතනත්තාට විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපිම කල්පනා කරන්න ඕනේ ඒක තමයි අර අකුසලය කියලා කියන්නේ අදක්ෂ වීම. මොකද්ද ඒ අදක්ෂ වීම? මොන හේතුවකින්ද ඒක බුදු පියාණන් වහන්සේ අදක්ෂය කියලා කියන්නේ? මේ සංසාර ගමන බොහොම භයානක ගමනක්. පරිස්සමෙන් නොගියොත් අමාරුවේ වැටෙන මහා ප්‍රපාත වලට වැටෙන. ඒ ප්‍රපාතයම තමයි දක්වන්නේ ওই පද වලින්. අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපද්ජති කියලා. අපාය කියලා කියන්නේ මේ යමක් වාහනයක් ගමන් කරනකොට ඒ යන මාර්ගයෙන් නිවත් වීම. වාහනයක් පිටට පැන්නයි කියලා හිතමු. ඊළඟට අපායන් දුක්ගති කියලා කියන්නේ කානුව දිගේ යන්න වගේ. ඊළඟට පැනලා කානුව දිගේ දුවන ටික වෙලාවක්. විනිපාත කියලා කියන්නේ ඊළඟට වැටෙන පල්ලමකට. නිරයන් කියලා කියන්නේ සුණු විසුණු වෙනවා. අන්න එහෙම හිතා ගන්න මේක කොතේ නැති උපමාවක් වෙන්න පුළුවන්. නමුත් හිත යොදවන්න උපකාර වෙන නිසායි කියන්නේ මේ වචන හතරය යෙදෙනවා. අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපද්ජති කියලා පව් කර පුද්ගලයා පිළිබඳ ඔය වචන හතරය යෙදෙනවා. අර විදිහට නරක පැත්තට පාරින් පිටට පැන්න ඊළඟට අර කාණුව දිගේ ගිහිල්ලා අන්තිමට පල්ලමට වැටලා විනාශ වෙනවා. ඔන්න විදිහට මේ නිරයා තත්වයට ලැබෙනවා. එතකොට ඒ නොයන ආකාරයට ජීවත් වීමයි දක්ෂකම කුසලකම. ඒ වගේම ඒ අපාය ආදී නරක තැන්වලට යාමෙන් වැළකීම වගේම ඒ නරක පැත්ත ඊළඟට නිවනට ලංවීම. මේ කරන කුසල් තුලින් හැම එකක් තුලින්ම නිවනට ලං වෙනවා. මොකද නිවන කියලා කියන්නේ මොකක්ද? දැන් ඇතම් කෙනෙක් මේ කාලේ කතා කරන්න වැහෙනවා පින් දහම් අරව මේව කරොත් මේ සසර වැඩෙනවා. ඒක නිසා ඒව මුකුත් ඕනේ නැහැ. තර්කකාරීන් ප්‍රකාශ කරනවා භාවනාව ඕනේ නැති කියලා මතෙකුත් තව පැත්තකින් එනවා. ඉතින් මේ කොයි ආකාරයෙන් කිව්වත් මෙතන අපිට හිතා ගන්න තියෙන්නේ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වන දක්ෂකම නම් අර අපායෙන් අපාය මාර්ගයෙන් බේරිලා ඇති තාක් ඉක්මනින් නිවනට ලං වීම. නිවන කියලා කියන්නේ මොකද්ද? නිවන කියලා කියන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත මුදාගත්තු සැනසිලිදායක ශාන්තියයි. පරම ශාන්තියයි නිවීමයි. ලෝභ, දෝෂ, මෝහ කියලා කියන ගිනි තුනක් නම් ඒ ගිනි තුන නිවීමෙන් තමන්ගේ චිත්තසංතානිය ඇති කරගන්න එක්තරා සීති භාවයක් කියලා කියන සිසිල් භාවයක්. ඉතාම පුදුම සැනසිලිදායක ශාන්තියක්. ඒකට තමයි නිවන කියලා කියන්නේ. පරම ශාන්තිය කියලා කියන්නේ වෙන ලෝකයක එල්ලෙන දෙයක් අර විදියට අහසේ පාවෙන දෙයක්. බොහෝ විට ඔය විද්‍යාඥයින් අනුව යන බෞද්ධ චින්තකයින් පවා මේ හැම එකක්ම තමන්ගෙන් ඈත් කරලා හිතන්න පුරුදු වෙලා තිබෙනවා. දැන් ඔය පොතපතේ බොහෝ විට දකින්න ලැබෙනවා ඇති මේ පින්නතුන්ට මේ කර්මය ගැන අර පුනරුත්පත්ති ඔය හැම එකක්ම කතා කරන්නේ මේ තමන්ටයි තියෙදයක් නෙමෙයි හැටියට. මේවා මේ ලෝකේ තියෙන විද්‍යාත්මක පරිශේණ කළා දැනගන්න ඕන දේවල් හැටියට. ඒවා තමන්ට බලපාන වනද නැද්ද කියන එක මරණ මොහොතේ තීරණය, මරණ මංචකේදී තීරණය. අන්න ඒක නිසා මේ හැම දැනුමක්ම තමන් ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් ඒක නිෂ්ඵලයි. එතන දැනුමක් නැහැ. ඒ තැනත්තා මෝඩෙක්, බාලයෙක්, පඬිතෙක් නම් අන්නර් කියාපු විදියට සුචින්තිත චින්ති, සුභාසිත භාසී, සුගත කම්මකාරී වෙන්න ඕන. තමන්ගේ චින්තාවන්, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියාපටි පාටිය ධර්මානුකූලව සකස් වෙන්න ඕන. අර කියාපු විදියට ලෝභයෙන් ඉවත් වෙලා අලෝභ පැත්තට. අලෝභ පැත්තට ලං වෙනවා කියලා කියන්නේ නිවනට ලං වීම. අමෝහ අදෝස කියලා පැත්තට ලං වෙනවා කියන්නේ නිවනට ලං වීම. මොකද නිවන හඳුන්වන්නේ අලෝභ අදෝස අමෝහ ඒ ගමනේ කෙලවර හැටියටයි. දැන් ලෝභය එක පැත්තක තියෙනවා අපි ටිකකට හිතාගනිමු. මේක ගමනක් හැටියට හිතාගත්තොත් සංසාර ගමන කෙරෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය මුල් කරගෙන බව මේ පින්නතුන් කවුරුත් අහලා තිබෙනවා. අපි හිතමු දැන් ධාවන තරගයක් හරි එහෙම නැත්නම් ගමනක් ගැන හිතුවත් එක තැනක ඉඳලා තව තැනකට යනවා. එතකොට සංසාරික සත්වයා තුල තිබෙන මේ ලෝභ, දෝෂ, මෝහ කියලා කියන ඒ සාංසාරික ඉලක්ක තුන අතහැරලා ඒකට පිටුපාලා නිවන කියලා කියන ඒ ශාන්තිය සොයාගෙන අර ගිනි තුනෙන් ඉවත් වෙලා යන නිවීම කරා යන ගමන තමයි අලෝභ දෝස මොහ කියලා කියන්නේ. ඒ සඳහා උපකාර වෙන හැම සිතිවිල්ලක්ම නිවනට උපකාරයක්, නිවනට උපකාර වෙන දෙයක්. එතකොට දන්පින් කිරීම ආදීදී ඒ දැනත්තාගේ සිතේ පහළ වෙනවා යම්කිසි කුසල චේතනා රාශියක්. දානයක් දෙනකොට එතන මේ පරිත්‍යාග චේතනාව තුළ අලෝභ චෛතසිකය තියෙනවා, කරුණාව තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට තමන්ගේ මමේ මාගේ කියලා ගත්තු හැඟීම නැති වෙන අවස්ථාවක් තිබෙනවා. මේ තමන් සතු දෙයෙන් වෙන වෙනකොට ඒක වෙන කෙනෙකුගේ අතට දෙනකොට. එතකොට ඒක නිවනට උපකාර නොවන්නේ මොකද? ඒවා නිවනට උපකාර වෙනවා. ඒ විදිහට එකතු වෙච්ච ඒවාම තමයි අන්තිමේදී යම්කිසි අවස්ථාවක අරිචිත්ත සන්තාණේ ඵල ලබා දෙන්නේ, නිවන් ඵලය. ඒ නිවන ප්‍රාර්ථනා කරොත් නිවන් ඵලය ලබා දෙනවා. ඊට අමතරව අර කියාපු විදිහට අපායගාමි, අපායට ගෙන යන අකුසල් මර්ධනය කරලා සුගති තත්ත්වවලට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී කියලා කියන්නේ අර කුසල් පැත්තෙන් ආනිසංස වශයෙන් උපදින තැන්. ඒවත් අර කියාපු දිවසට පේනවා. ඒවනම් අධිමානසික පරිශේණ වලින් වැඩිපුර දසයා ගන්න බැරි වෙන්න පුළුවන්. වැඩියෙන් හම් වෙන්නේ අර කියාපු විදිහට ඉදිරියටත්. මේ පරිශේණින්ට වැඩිපුරත් ලැබෙන්න පුළුවන් ඕනවටත් වැඩිය නිදර්ශන අන්න අර කියාපු ප්‍රේත ලෝක පිළිබඳව, භූත ලෝක පිළිබඳව. මොකද ඒ පැත්තට යන අය තමයි වැඩි. ඒ කෙසේ වෙතත් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන අපි ඇත්ත වශයෙන්ම අර කියාපු විදිහට ශතවර්ෂයක ආරම්භයක් කරනවා නම් මේ ශතවර්ෂය කියලා කියන්නේ අර කස්සප බුදුරජාණන් වහන්සේගේ ඊටත් වඩා අර ඔය දක්වන කකුසඳ කෝණාගමන ආදී ඒ බුදුවරුන්ගේ ඊටත් වඩා දීර්ඝ ආයුෂ ඇති කාලය. ඒ ආයුෂ කාලය ගැන කල්පනා කරනකොට අපිට අවුරුද්දක් කියන එක මේක ඊටාම ඇසිපිය හෙලන්න වගේ කාලය ගෙවෙන හැටි බලලා කල්පනා කරලා බලන්න මේ පින්නතුන්. ඊ අවුරුද්දේ ආරම්භයේ කියලා හිතුව අවස්ථාවත් ගැන හිත යොදලා බලනකොට මේ අද ඊ වගේ වෙන්න පුළුවන්. නමුත් මේක තුලයි ලෝකයා මහ විනෝද වෙන්නේ. මේ අතරතුර මොකද්ද වෙන්නේ? අපේ ජීවිත ගෙවිල යනවා. ජීවිත ගෙවිල යනවා. වටිනා ජීවිත කියලා කියන්නේ මොකද්ද? බුද්ධෝත්පාද කාලයක ලබාගත්තු ධර්මයට යොමු කරන්න පුළුවන්, ධර්මානුකූලව හැසිරෙන්න පුළුවන්. ශරීරයක් අංග විකලත්වයකින් නැතුව දැන් අර විදියට කියාපු අර ප්‍රේතාත්ම භාව ලැබූ අය තමයි අන්තිමේදී මනුෂ්‍යාත්ම භාවය ලබනකොට නොයෙකුත් විදිහ අංග විකල තත්ත්වවලට පත් වෙලා විපාක විඳින්නේ. දැන් එහෙම අංග විකලත්වයක් නැතිව ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අවබෝධයක ශක්තියකුත් ඇතිව මේ පින්වත් පිරිස සිටිනවනම් මේ ජීවිත කාලයේ වටිනා එකක් වෙන්නේ. කෙටි නමුත් වටිනා දෙයක්. මණිකක් වගේ වටිනා දෙයක් කියලා හිතන්න ඕන. මොකද තමන්ට කළ යුතු දේවල් තව තිබෙන නිසා මේ සංසාර ගමන කෙලවර කරන්න ඉතාමත්ම වටිනා අවස්ථාවක්. ඒකට යන්නේ සඳහා උපකාර වෙන ඒ ගුණ ධර්ම රැස් කිරීමයි. ඉතින් මෙතන සිත කය වචනේ හසුරුවා ගැනීම කියලා ඒක පිරිසුදු කර ගැනීම කියලා කෙටියෙන් කියආපු එක නොයෙකුත් ආකාරයෙන් දක්වන්න පුළුවන්. දාන ශීල භාවනා කියලා දක්වන්න පුළුවන්. ත්‍රිවිධ පුණ්‍යස්කන්ධයටම අදාළයි. ඊළඟට තවත් විදිහකට බලනවා නම් නිවනට කෙලින්ම උපකාර වෙන ආකාරයට ශීල සමාධි ප්‍රඥා. ශීලය ගැන තමයි මෙතන මේ කියවුනේ විශේෂයෙන්ම. ශීලය ඊළඟට ශීලය තුලින් තමයි යම්කිසි කෙනෙක් සමාධිය ඇති කරගන්නේ. ඇතැම් කෙනෙක් ශීලය ගැන අනවශ්‍ය දෙයක් හිතේට කල්පනා කරනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා යම්කිසි කෙනෙක් ශක්තිය අවශ්‍ය වෙන බර වැඩ කරනවා නම් යම්කිසි කෙනෙක් බර වැඩ කරනවා නම් කරන්න ඕනේ ඊට ප්‍රමාණවත් ශක්තිමත් පොළවක ඉඳගෙනයි. මඩගොඩක ඉඳගෙන බරක් උසවන්න බෑ. මේ පිනතුන් දන්නවා ඔය ලොකු බර ගෝණියක් එහෙම උස්සන්න පුළුවන්ද මඩගොඩක ඉඳගෙන? ඒකට තමනුත් තේරෙනවා. ඒ වෙනුවට ඒක තමයි මේ පංචශීලය, ආජීවශ්‍රමක ශීලය, පොහොය අට සීල්, ඔය ආදී දස සීල් ආදී වශයෙන් ශීලයක් මේ පින්නතුන් සමාදන් වන්නේ. ඒ ශීලයේ පදනම කරගෙන තමයි යම් කිසි කෙනෙක් සිත සමාධිමත් කරගන්නේ. මොකද සිත සමාධිමත් කරගන්න අපහසු වෙනවා. අන්න අර කලින් කියාපු බාලපඬිත් කතන්තරය ගැන කියාපු පසුතැවිලි යනවා නම් හිතට ගලාගෙන එනවා නම් පසුතැවිලි. ඒ පසුතැවිලි නොවන ආකාරයට කය වචනේ පළමුවෙන් හික්මවා ගන්නවා. මේකයි ශීලය කියලා කියන්නේ. ඒ ලබාගත්තු විවරය තුල තමයි සංසාරේ කොතිකුත් පව්කම් කළා තිබෙන්න පුළුවන්. නමුත් යම්කිසි අද මේ අවස්ථාවේ දැන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් මේ සීල් සමාදන් වෙච්ච අයට අනිත් දවස් කෙසේ වෙතත් අද මේ දවස අද මම මේ සීල ප්‍රතිපත්ති උඩයි ඉන්නේ. එතකොට ඒ සීල ප්‍රතිපත්ති උඩ ඉඳීමේ ඒ ශක්තිය පිහිට කරගෙන යම්කිසි කෙනෙකුට සිත තැන්පත් කරගෙන සමාධියක් ලබා ගන්න පුළුවන් වන්නේ. අන්න ඒ විදිහට සමාධියක් සමාධිය කියලා කියන්නේ අර හිතේ ඇතිවන ඒ නීවරණ ධර්ම කියලා කියන සිතේ එකඟත්වයට බාධක වන කාම සිතිවිලි, දේශ සිතිවිලි, ඊළඟට නිදිමත අලස ගති, සැක කුකුස් ආදී ඒවා ඉවත් කරලා සිත යම්කිසි කුසල් අරමුණක තැන්පත් කර ගැනීමයි. එහෙම තැන්පත් කරලා ඊළඟට ඒ තැන්පත් කරගත් සිතෙන් තමයි අර බුදු පියාණන් වහන්සේලා දක්වා වදාළ ලෝකේ යථා තත්ත්වය, යථා භූත කියලා කියන්නේ ලෝකේ යථා තත්ත්වය, අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය, ලකුණු තුන හැම දෙයකම, හැම මිනිස්සුකගේම, හැම වස්තුවකම තිබෙන ලකුණු තුන තමයි අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය. අන්න ඒක වටහා ගැනීමට අර සමාධිමත් සිත යොමු කරනවා. ඒ වටහා ගැනීම ඒකට තමයි විදර්ශනා උපකාර වෙන්නේ. විදර්ශනා වශයෙන් ඒ තමන්ගේ ඒක තමන්ගේ චිත්තසංතානය තුලින්ම දැකිය යුත්තක්. ඒකත් අර පොතපතින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර විදිහට පර්යේෂණ කළා ලබාගත හැකි දෙයක් නෙවෙයි. ඒක මේ පර්යේෂණය ඇතුළතින්ම කරන්න ඕනේ. ඒකට කියන්නේ ආර්ය පර්යේෂණය කියලා. බුදු පියාණන් වහන්සේ කළේ ඒ ආර්ය පර්යේෂණයයි. එතකොට අන්නේ ආර්ය පර්යේෂණය කරන්න මේ පින්නතුනුත් අද වැනි වටිනා දවසට අදිෂ්ඨාන කර ගන්න ඕන. එහෙම අදිෂ්ඨාන කර ගැනීම ඒකේ ආරම්භය තමයි මෙතන ප්‍රකාශ කළේ සිත කය වචනය කියන තුන් දොර රැක ගැනීමට හැකිතාක් උනන්දු වීමයි. දිනදා ජීවිතේ කොයි විදිහේ ප්‍රශ්න ආවත්, කොයි විදිහේ ගැටලු ආවත්, කොයි විදිහේ ජීවිකාවන් පිළිබඳ ආජීවය පිළිබඳ ප්‍රශ්න ආවත් තමන්ගේ මේ තුන් දොර රැකගත්තේ නැත්නම් තමන්ට වෙන දේ ඒ බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා කම්මදායාදා, කම්මසකා කම්මදායාදා කියලා ප්‍රකාශ කරලා තිබෙන්නේ. තමන් අරගෙන යන්නේ තමන්ට අයිති දේ නියම වශයෙන් තමා කළ හොඳ හෝ නරක. ඊළඟට ඒක තමයි තමන්ගේ දාය ආදී සංසාරේ අන්න ඒක කල්පනා කරගෙන එතකොට මේ පින්නතුන් මේ වටිනා මේ පොහේ දවසේ තමන්ගේ ජීවිතයට උපකාර වෙන සැබෑ ජීවන දර්ශනයක් ඇති කර ගැනීමට උපකාර වෙන, සැබෑ නවෝදයක් ඇති කර ගැනීමට උපකාර වෙන බුදු පියාණන් වහන්සේගේ ධර්ම කාරණා රාශියකට කන් දුන්නා. උන්වහන්සේ දේශනා කළ ඒ බුදු පියාණන් වහන්සේ සිහියට නගාගෙන මේ අපි දේශනා කළ එකක් හැටියට නෙවෙයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව ආශ්‍රයෙන් තමයි අපි මේ කාරණා ටික කිව්වේ. එතකොට තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන තමන්ගේ නිත්‍ය සීලයක් යම්කිසි පංච සීලේ හෝ ආජීවශ්‍රම සීලේ හෝ එය දැඩිව අදිෂ්ඨාන කරගෙන ඊට අමතරව එයින් ප්‍රයෝජන ගැනීම වශයෙන් භාවනාවලටත් යොමු වෙලා මේ ඉදිරි වර්ෂයේ මේ වර්ෂය ගත කරන්න හොඳට අදිෂ්ඨාන කරගන්න ඕන. මේ රැස් කරගන්න මෙතෙක් මේ වෙලාව තුළ සිත කය වචනය සංවර කරගෙන යම්කිසි සීලයක් සමාදන් වෙලා හොඳට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව යටින ආකාරයට ධර්ම ශ්‍රවණය කළා. මේ රැස් කරගත්තු කුසල සම්භාරයත් අපි ධර්ම දේශනා වශයෙන් ඇති කරගත් කුසල සම්භාරයත් අපි කල්පනා කරන්න ඕන අපේ මේ ශාසනයට කොයි තරම් උපද්‍රව තිබුණත් මේ වාරයක ගැනීම මේ පරිහානි වේගය මර්ධනය කර ගැනීමට බුදු පියාණන් වහන්සේලා ඇසුරු කළ දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඇතුළු සම්‍යක් දෘෂ්ටික සම්සි ශාසන ආරක්ෂක දේවා මණ්ඩලයක් සිටිනවා මේ පින්වතුන් දැක්කත් හෝ නැදක්කා හෝ අන්නේ උන්වහන්සේලාත් අනුමෝදන් වෙත්වා තවදුරටත් මේ ශාසනයට ආරක්ෂාව සැලසත්වා එසේම අපටත් අපගේ මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට ඕන අපගේ ජීවිතයත් මේ විදිහට සීල සමාධි ප්‍රඥා මාර්ගයෙන් නිර්වාණ ධර්මයේ කරා යොමු කරවමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදිහට ගාථා කියලා පින් පමුණවන්න ඉත්තාවතා ච අම්හි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භක්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසාරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපානිනෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.